Father Gamblath, you have 15 minutes.
Mulasane Sabapet Gar Sabapetumani Vegavat Araksita Porotu Dina Saha Suapasu Pravana Jalayak Etikirima Mahamarga Jalaya Ratata Vadatma Vatina Kamaha Vada Suisale U Samaja Samaji Vatkamak Lisa Selekin Atraya Artika Samaji Sanskritika Vasain Menme Parisarika Vasain Vasain the Samaja Subasadane Udisa Ita Vedagat Ansia Klesa Piligata Yutuya Magi Pravahane Siet Anu Hatarak Band Pravahane Siet Anuak Mahamarga Use Situkere Marga Sangwardana Adikaria Divine Mahamarga Sambandin Pramukha Baladaria Vasain Katetu Karano Eva Game Tamai Api Hemavilayama Kata Karano Anainika Krushikarma Arthikaya Eva Game Tamai Nispadana Arthikaya Etikarana Eva Game Sancharaka Vyapare විශේෂයෙන්ම විදේශිකයන් මේ රට ගෙන්වා ගැනීම. ඒ වගේම අපේ කාලය ඉන්ධන මේ සියල්ල ඉතුරු කරගන්න අපි විශ්වාස කරනවා මේ මාර්ග පද්ධතිය තමයි මේ හැම දෙයකම මූලිකත්වයේ වෙන්නේ. ඒ වගේම තමයි මේ සඳහා විශාල වැඩ කොටසක් මේ පත්තුන රජය පටන් ගත්තත් මම පළමුවෙන්ම කියන්න ඕන අපිට කොවිඩ් වසංගතය ඒ වගේම රටේ ආර්ථික අවපාතය අභ්‍යන්තර අරගලය නිසා ඇති වුණ කලබල තත්ත්වය ලෝක ආර්ථික අර්බුදය නිසා විදේශ ආධාර සීමා වීම විදේශ ණය නොගැවීම නිසා විදේශ ණය නොලැබීම ඒ වගේම තමයි දේශීය බැංකුවලින් ලැබෙන ණය ආධාර අඩු වීම ඒ වගේම තමයි ආනයික භාණ්ඩවල මිලවල් විශේෂයෙන්ම යකඩ සිමෙන්ති තාර වගේම ඉන්ධන මේ වැඩිවීමත් එක්ක ඒ කොන්ත්‍රාත් කරුවන් ඒ ලබාගත් ඒගොල්ලන්ගේ ගිවිසුම්ගත ඒ පාරවල් කරන්න ඒගොල්ලන්ට බැරි තත්ත්වයක් උදා වුණා. ඒ වගේම තමයි මේ ආනයනික ද්‍රව්‍ය ගෙන්නීමට විදේශ විනිමය හිඟවීම. කොන්ත්‍රාත් කරුවන්ට නියමිත ආකාරයට මුදල් ගෙවීමට නොහැකි වීම. මුදල් නොලැබීම නිසා දේශීය කොන්ත්‍රාත් කරුවන්ගේ දායකත්වයෙන් නොලැබීම. මේ වගේ ප්‍රශ්න රාශියක් තිබීම නිසා තමයි අපි දන්නවා විශාල වැඩ කොටසක් පටන් ගත්ත මාර්ග ග්‍රාමීය මාර්ග සසලක්ෂේ වැඩසටහන ඒ වගේම අයින් රෝඩ් ඒ ඒකාබද්ධ ව්‍යාකෘති ඇතුළු පාලම් වැඩසටහන් මේ දෙවන්ත වැඩ කොටස පටන් ගත්තත් මේ වැඩසටහන් මේ අපිට ඇති වුණ මේ තත්ත්වයන් එක තමයි මේවා අඩාල වුණේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ වගේම තමයි පෞගිය මම මේ අමාත්‍යංශයට ආපු දවසේ ඉඳලා මගෙන් මේ පාරවල් හදලා දෙන්න ග්‍රාමීය පාර හදලා දෙන්න ගමේ පාර හදලා දෙන්න කියනවට වැඩිය හැම කෙනෙක් මේ හැම ප්‍රදේශයකින්ම ආවේ අපිට සල්ලි ගෙවන්න මේ වැඩ ඉවර කළා තියෙනවා භාගයට ඉවර කළා තියෙනවා මේවට සල්ලි ගෙවන්න කියන එක තමයි නිතරම අපි හම් වෙලා කතා කරුවේ කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ වගේම තමයි අපිට 2023 මාර්ග සංවර්ධන අධිකාරියට මුදල් වෙන්වීම ගැනත් මම මේ අවස්ථාවේ කියනවා. අපිට මිලියන 159,561.6ක් වෙන් වුණා. මේකෙන් අපේ වියදම් කෙරුවා 143,360.5ක්. ඒ වගේම ඉතිරි ප්‍රතිපාදන 16,201ක් ඉතුරු වුණා. ඒ වගේම විදේශ මුදල් අපිට ප්‍රතිපාදන ලැබුණේ මිලියන 100ක්. ඒක ඉතුරු වෙලා තියුණා මිලියන 100ම. ඒ වගේම මේ වෙනකොට ප්‍රතිපාදන 159,661.64යි. මේකෙන් අපේ වියදම 143,360.5යි. දැනට 2023 10 මාසේ 31 වෙනකොට 16,301.6ක මුදලක් ඉතුරු වී තියෙනවා. ඒ වගේම තමයි මාර්ග සංවර්ධනයට මෙවර මහමාර්ග සංවර්ධනයට මිලියන 177,341ක් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශීය මුදල් ඒ වගේම විදේශ මුදල් වෙන් වෙලා තියෙනවා 128,359ක මුදලක්. ඒ වගේම තමයි මේ දෙකේම එකතුව ගත්තහම තුන්ලක්ෂ 5,700ක මුදලක් මෙවර මේ අයවැයෙන් අපිට වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ග්‍රාමීය මාර්ග සඳහා වෙන් වූ මුදල දේශීය වශයෙන් අර මුදල් වලින් 1,300ක් වෙන් වෙලා තියෙනවා මිලියන. ඒ වගේම තමයි අතිගරු ජනාධිපතිතුමා මේ අයවැය කතාවෙන් ප්‍රකාශ කරනවා ග්‍රාමීය මාර්ග සඳහා තව මිලියන 10,000ක මුදලක් වෙන් කරනවා කියලා. මම හිතන්නේ ඉදිරි කාලෙදී මේ මුදල් ලැබෙයි. ඒ වගේම ගම්මතුර නායම් සඳහා මිලියන 2,000ක් වෙන් කරනවා කියන අයවැය යෝජනාවල තිබුණා කියන එකත් සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි මේ මාර්ග සංවර්ධන අධිකාරිය අපේ මේ අමාත්‍යංශයේ මාර්ග පිළිවෙතම තියෙනකොට මේ ප්‍රධානියා විදියට මාර්ග සංවර්ධන අධිකාරියට වෙන් වූ මුදල මාර්ග නඩත්තුව සඳහා මිලියන 11,500ක් වෙන් වෙලා තියෙනවා. මාර්ග ආනිතික කටයුතු ඒ වගේම පඩිනඩි වලට මිලියන 9,500යි, මාර්ග ආරක්ෂාවට මිලියන 100යි, රථවාහන හා කළමනාකරණයට මිලියන 150යි. ඒ වගේම මෙරයින් ඩ්‍රයිවර් දිගුව පානදුර දක්වා මිලියන 100ක්, මාර්ග සංවර්ධන අධිකාරියේ බැඳීම් වල මුල්ලි පරතරය මිලියන 80,430ක්. මේ මුදල වෙන් වෙන්නේ පොලී ගෙවන්නත් ඒ වගේම මේ වාරික ගෙවන්න මේකෙන් 90%ක්ම මේ මිලියන 80,430න් 90%ක් විතර යන්නේ පොලී ගෙවන්න. ඒ වගේම තමයි ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මිලියන 550ක්, මනෝ මහ භූ විද්‍යා සමීක්ෂණ කටයුතු සඳහා මිලියන 71ක්, කිලෝමීටර් 100,000 වැඩසටහන මේ සඳහා මිලියන 28,000ක් වෙන් වෙලා තියෙනවා. ජාතික රථවාහන දත්තපත්තියට මිලියන 165ක් මේ අයවැයෙන් වෙන් වෙලා තියෙනවා. මාර්ග පුළුල් කිරීම හා වැඩි දියුණු කිරීම මිලියන 2,000ක්, දුර්වල පාලම් වලට මිලියන 10,000ක්, ඒ වගේම යටියන්තොට මාගම්මන පාලම සඳහා මිලියන 150ක් මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවා. අපි දන්නවා අපේ රටේ AB ශ්‍රේණි වලට අයත් මාර්ග කිලෝමීටර් 12,225ක් අතුරෙන් මේක මෑත කාලේ මේ මාර්ග විශාල ප්‍රමාණයක් පුළුල් කරලා වැඩි දියුණු කරලා අලුතෙන් හදලා අලුතෙන් කාපට් දාලා මේ දියුණු තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ තියෙන පාලම් 4,662ක් මේකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩි දියුණු කරන්න ඉඳිකිරීම මෙයා පුළුල් කරලා වැඩි දියුණු කිරීම ඒ කටයුතු කරලා අවසන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ජාතික මාර්ග පද්ධතියට ග්‍රාමීය මාර්ග මේ පිවිසීම සඳහා ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100ට අධික ප්‍රමාණයක් එයා පුළුල් කරලා අලුතෙන් කාපට් කරලා වැඩි දියුණු කරලා තියෙනවා. මේ නිසා අද අපි බලනකොට ලංකාවේ ඕනම තැනක ඉඳලා පැය කීපයක් ඇතුළත ඕනම තැනකට ළඟා වීමේ හැකියාව අද තියෙනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕන. පසුගිය මාස 18 කාලයක තුල නොයෙකුත් ආර්ථික අපහසුකම් තිබුණත් සීමිත ප්‍රතිපාදන ඒ ජාතික මාර්ග ග්‍රාමීය මාර්ග පාලම් ආදී වැඩි දියුණු කිරීමට කටයුතු කරලා තිබීම මම හිතන්නේ ඉතාම පැසසුමට කාරණයක් කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕන. අපේ ගරු ඇමතිතුමා කිව පරිදි ණය ප්‍රතිවිවරණය කිරීමෙන් අනතුරුව නවතා තිබු සියලු ඒ ව්‍යාපෘති 2024 වසරේ ඒ දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ඇතුව ඒ වගේම ප්‍රමුඛත්වයේ මත මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට අපි දන්නවා වැඩි දෙනෙක් කතා කරන මේ අධිවේගී මාර්ග මේ වෙනකොට මේ කිලෝමීටර් 212ක ප්‍රමාණයක් මාර්ග පද්ධතියට එකතු වෙලා තියෙනවා. මේකෙන් මම හිතන්නේ මේ ගැන දිගටම කතා කරපින් තමයි පැහැදිලි කරන්නම්. අධිවේගී මාර්ග පළවෙනි අදියර කඩවත සිට මීනිගම දක්වා කිලෝමීටර් 37ක් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කරලා තියෙන්නේ. 2024 මේ සඳහා මිලියන බිලියන 50කුත් දශම 3ක් මේ ඒ වගේම තමයි ඉඩම් අත්පත් කර ගැනීම සඳහා බිලියන 2ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙනවා 2026 වැඩ අවසන් කරන්න. ඒ වගේම මේ කඩිනම් කරලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ විතරක් නෙමෙයි මධ්‍යම අධිවේගී මාර්ගය අදියර 2 මිහිරිගම සිට කුරුණෑගල දක්වා මේ ව්‍යාපෘතිය 2016 ඉන්දිකිරීම කටයුතු ආරම්භ කරලා 2021 වාහන ගමනාගමනය සඳහා විවෘත කරලා තියෙනවා. හැබැයි කොන්ත්‍රාත් කරුවන්ට ගෙවීමට ඇති මුදල බිල්පත්වල වටිනාකම බිලියන 9.3ක් වන අතර 2024 වසරේ මේ අවුරුද්දේ වෙන් වෙලා තියෙනවා මිලියන 2.5ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර 3 පොතුහැර සිට ගෙදර දක්වා කිලෝමීටර් 32.5ක්. එහි පළවෙනි අදියර රඹුක්කන සිට පොතුහැර දක්වා දේශීය කොන්ත්‍රාත් කරුවන් 10 දෙනෙකුට දුන්නා මේක කඩිනම් කරන්න. හැබැයි අපි අර මම කිව්වා වගේ රටේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක තාවකාලිකව නතර කරලා තියෙනවා. ඒ වගේම මේක අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව 2023 ජූලි මාසයේ සිට නැවත වැඩ ආරම්භ කරලා මේ ප්‍රගතිය 121ක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම 2024 මේ අවුරුද්දේ මේ සඳහා ප්‍රතිපාදන බිලියන 20.8ක් වෙන් කර තිබෙන බවත් මේ ව්‍යාපෘතිය 2026 අවසන් කරන්න නියමිතව අපි බලාපොරොත්තු වෙනවා කියන එකත් පැහැදිලි කරන්න ඕන. ඒ වගේම තමයි දෙවෙනි අදියර සමුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 19.7ක් මේ කොටස 2024 අයවැය යෝජනා කරලා තියෙනවා. ජපාන් ආයෝජනය යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි මධ්‍යම අධිවේගී මාර්ගයේ 4 වෙනි අදියර කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය එදා මේක කිලෝමීටර් 58.6ක් අතිගරු ජනාධිපතිතුමා අපිව අර අයවැය දැනුවත් කිරීමේ වැටසටහනේදී මමත් ඒ වෙලාවේ ඉදිරිපත් කළා මේක ඉඩම් ටික පවර ආපහු නැවත දෙන්නේ නැතුව මේක අපි පවර ගත්තම මුදල් ගෙවලා මේ ඉඩම් ටික අපි මේ වැඩ කොටස ඉවර කරලා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමා මාතලේ ගිය අවස්ථාවෙත් ඒ වෙලාවේ ඉදිරිපත් කරන යෝජනාවක් අනුව
Honorable Minister, you have 2 more minutes.
යෝජනාවක් අනුව පැහැදිලි කරලා තියෙන මේ ඉඩම් ටික පවරගෙන මේ කාර්යභාරය ඉවර කරන්න කියලා ඊට පස්සේ මේ ඉඩම් ටික ඊට පස්සේ වැඩ ටික පටන් ගන්න කියලා මම හිතන්නේ විශේෂයෙන් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ සඳහා මිලියන 0.95ක් වෙන් කර තියෙනවා. මම හිතන්නේ මේකත් මේ වෙලාවේ විදිහට ලොකු මුදලක් කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ වගේම අපේ රටට ඉතාම වැදගත් මාර්ගයක් තමයි වරාය ගුවන් පිවිසුම් අධිවේගී මාර්ගය. මේක 2019 පටන්ගෙන මේකට ඒ වෙලාවේ බිලියන 50ක ව්‍යාපෘතියක් මේක 80%ක් වැඩ ඉවර කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා 2024 මේ අගෝස්තු මාසේ මේක අවසන් කරන්න. මේ සඳහා මිලියන 20.1ක් මේ අයවැයෙන් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ මට මේ යොදාගත්ත කතාව කරන්න බැරි නිසා මම මේක සභාගත කරනවා සියල්ලම. ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕන අපේ ගරු ඇමතුමා බන්දුල ගුණවර්ධන ගරු ඇමතුමා සෙනසුරාදා ඉරිදාමත් බලන්නේ නැතුව රැක් දවලක් බලන්නේ නැතුව මේ අමාත්‍යංශයේ විශේෂයෙන්ම ප්‍රවාහන මහාමාර්ග මේ සියලු කටයුතු මේ තත්ත්වෙන් ඉහළට ගේන්න අද රට වැටලා තියෙන තත්ත්වෙන් ඉහළට ගන්න මේ ප්‍රධානම එකක් තමයි මේ මහාමාර්ග පද්ධතිය ඉතාම ඉක්මනින් කඩිනම් කරන්න ඒ සඳහා කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියමින්. ඒ වගේම අපේ ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමත් ඒ වගේම පිල්ලියන් අපේ හිතවත් රාජ්‍ය අමාත්‍යතුමත් මේ අමාත්‍යංශයේ විදියට විශාල කැපවීමක් කරනවා. ඒ වගේම තමයි අපේ ලේකම්තුමන් අතිරේක ලේකම්වරු ඒ වගේම සභාපතිවරු විශේෂයෙන්ම ගමනාගමන මණ්ඩලයේ මාර්ග සංගමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වීරකෝන් මැතිතුමා ඇතුළු මේ ප්‍රවාහන මාර්ග මේ අමාත්‍යංශ දෙකේම සියලුම නිලධාරීන් විශාල කැපවීමක් කරනවා කියන එකත් මේ අවස්ථාවේ මේ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මේ අඩු මුදල් ප්‍රමාණයක් තියෙද්දී අපිට කරන්න පුළුවන් උපරිම කාර්යභාරය අපි දන්නවා ණය ගෙවන අවස්ථාවේ ඉතාම පිළිසිදු ඒගොල්ලන්ගේ account එකට check පත යවමින් ලොකු කාර්යභාරයක් කරන්න මේ සියලු නිලධාරීන්ගේ දක්වපු සහයෝගය මේ අවස්ථාවේ ඉඩම් වලට ඒ වන්දි ගෙවන වැඩසටහන් මේ ඉතාම හොඳින් ඉවර කෙරුවා කියන එකත් මේ අවස්ථාවේ කියමි. තප්පරයක් දෙන්න. විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා මේ මුදල් අර්බුදයක් තියෙන අවස්ථාවෙන් මහාමාර්ග අමාත්‍යාංශයට විශාල ලොකු මුදලක් වෙන් කිරීමත් ඒ දඹුල්ල වගේ නතර කළ තිබුණ වැඩසටහනක් ඒ අධිවේගී මාර්ගේ පටන් ගන්න මුදල් වෙන් කිරීමත් ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වෙන අතර මුදල් අමාත්‍යාංශයේ මේ සඳහා කැප වුණ මහන්සි වුණ සියලු දෙනාටත් අපගේ ගෞරවනීය ප්‍රණාම ස්තුති පිරිනමන අප විශ්ති.
Thank you. Honorable Gayantha Karunathilaka, you have 9 minutes.
Thank you. ගරු සභාපතිතුමනි, වැදගත් අමාත්‍යාංශ ගණනාවක් ගැනම කතා කරන අද දවසේ ඉතාම සීමිත කාලයක් නිසා අපට ඉතුරුව තිබෙන්නේ ඇමතිවරයෙක් හැටියට අපිට සවන් දෙන්න ඉතුරු වෙලා ඉන්නේ මහාමාර්ග හා ප්‍රවාහන ඇමතිතුමා නිසා. මම ඒ අමාත්‍යාංශය ගැන විතරක් අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, අපි දන්නවා බටහිර ජාතීන්ගෙන් මේ රට නිදහස් කරගන්නකොට ලෝකයේ අතිශයින්ම ශක්තිමත් දුම්රිය සේවයකට අවශ්‍ය පදනම දමලා තිබුණා. එවැනි රටක දශක 7කට පසුව ආපසු හැරී බලනකොට වර්තමාන දුම්රිය සේවයේ පවතින තත්ත්වය ගැන අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. එහි වගකීම එක පක්ෂයකට එක කණ්ඩායමකට පවරලා එකිනෙකාට ඇඟිලි දික කරගැනීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ලෝකයේ වෙනත් රටවල දුම්රිය සේවාවල් අද වන විට හිතාගන්න බැරි තරම් දියුණු තැනකට ගමන් කරලා තිබෙන බවත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. අපිත් වහ වහාම නිර්මාණශීලීව එවන් ඉලක්ක කරා හමායා යුතුව තිබෙනවා. ගරු සභාපතිතුමනි, අපි දැක්කා දුම්රිය දෙපාර්තමේන්තුව යම් නිර්මාණශීලී පියවරක් තීමින් දෙස් විදෙස් සංචාරකයන් උදෙසා ඇතිකරපු විශේෂ සුපෝකභෝගී දුම්රිය සේවා. ඒ හරහා දුම්රිය දෙපාර්තමේන්තුව යම් ඉදිරි පියවරක් තිබ්බා. ඒක වක්‍රාකාරව සංචාරක ව්‍යාපාරයටත් බලපෑවා. තව පැත්තකින් දුම්රිය ආදායම වැඩිවීමටත් ඒක බලපෑවා. මගී ජනතාවට යහපත් දුම්රිය සේවාවක් සැලසීම කෙරෙහිත් ඒ පියවර බලපාලා තිබෙනවා. නමුත් සභාපතිතුමනි, කොළඹ නගරය ආවරණය කෙරෙන විශේෂ සැහැල්ලු දුම්රිය සේවා LRT ව්‍යාපෘතිය දුම්රිය පද්ධතිය අවාසනාවන්ත විදියට පටු දේශපාලන න්‍යායපත්‍රවලට ගොදුරු වෙලා අපේ රටට අහිමි වුණා. ඒක ගරු සභාපතිතුමනි, දුම්රිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ පණින්න තිබුණ යෝධ ඉදිරි පිම්මක් හැටියට තමයි අපි දැක්කේ. අපිට ඒක අහිමි වුණා. එදා ඒ සඳහා බිල්ලු මවපු පුජ්‍යලෝ හිටියා. ඒවට රැවටිලා ඒවා රටට අහිමි කරපු දේශපාලන නායකයොත් දැන් වේදිකාවෙන් බැහැලා ගිහිල්ලා ඉවරයි. ගරු සභාපතිතුමනි, මේ අයවැයෙන් නැවත සැහැල්ලු දුම්රිය සේවාවන් ගැන කතා කරලා තිබීම ගැන අපි සතුටු වෙනවා. නමුත් අපට තියෙන ප්‍රශ්නය, ජනතාවට තියෙන සැකය, මේ ආණ්ඩුවට තව ඉතිරි වෙලා තිබෙන්නේ දින 250ක් වගේ සුළු කාලයක් නිසා එවැනි කෙටි කාලයකදී මේ කියපු දේවල් ඉෂ්ට කරන්න ආණ්ඩුව සමත් වේද කියන ප්‍රශ්නය කාටත් තිබෙනවා. ආණ්ඩු බලය මොනවා වුණත් වචනවලට සීමා නොකර එහි ආරම්භක පියවර හරි තියන්න කියලා අපි ඇමතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, ලංකාවේ ජනසතු ව්‍යාපාරයක් විදියට ආරම්භ වුණු ලංකා ගමනාගමන මණ්ඩලය කීර්තිමත් ඉතිහාසයක් උරුම කරගත්ත රාජ්‍ය ව්‍යවසායක්. ඉස්සර සභාපතිතුමනි, අපේ ගම්වල මිනිස්සුන්ට ලංගම සේවකයෙක් කිව්වම යම් සැලකිල්ලක් කියලා එකක් තිබුණා. මිනිස්සු පුජ්ජලික බස් කොච්චර තිබුණත් ලංගම බස් එක එනකම්ම බලාගෙන හිටපු කාලෙකුත් තිබුණා. ලාභ විපේන අරමුණට වැඩිය උතුම් මහජන සේවයක් සැපයුණු නිසාම මහා රාත්‍රියට පවා ඈත ගම්දනව්වල දුෂ්කර පාරවල්වල මිනිස්සුන්ට ගමන් බිමන් යන්න තිබුණු එකම පිලිසරණ ලංගම බස් රථය විතරයි. එහෙම කාලයක් අපේ රටේ තිබුණා. ඒත් අවාසනාවට මේ ජාතික සම්පත ටිකෙන් ටික දේශපාලනීකරණයට ගොදුරු වුණා. දේශපාලන පත්තීම් නිසා බලා සිටියේදී ලංගම විනයත් පිරිහුණා. විනය පිරිහීමත් එක්ක දූෂණය සහ අකාර්යක්ෂමතාවයත් වැඩි වුණා. වැරදි වලට දඬුවම් වෙනුවට ලැබුණේ දේශපාලන ප්‍රොමෝෂන් ලංගම විශේෂයෙන්ම. මේ දේශපාලනීකරණේ අමිහිරිම ප්‍රතිඵලය වුණේ මැතිවරණයකට පස්සේ එකට වැඩ කරපු සේවකයෝ කල්ලි වලට බෙදිලා වැඩියෙන්ම ගහමරාගත්තේ ලංගම ඩිපෝ ඇතුලේ. වැඩිම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම දේශපාලන පරිගැණීම් සිදු වුණු ස්ථානයක් බවට ලංගම පත් වුණා. මං හිතන්නේ රට පුරාම තත්ත්වය මේකයි. සභාපතිතුමනි, අපි දන්නවා පෞගිය කාලේ සමහර ආණ්ඩු තියෙනකොට රැස්වීම් වලට, දේශපාලන රැස්වීම් වලට රටේ ඒ කොනේ ඉඳලා මේ කොනට සෙනගදින වගකීම කරගහන්න සිදු වුණේ ලංගමට බව අපි ඕන තරම් දැකලා තියෙනවා. ආණ්ඩු බලය පාවිච්චි කළා සීටීවී බස් යොදාගෙන රැස්වීම් වලට සෙනගැදපු හැටි. දැන් නැහැ. අපි ආණ්ඩු කාලේ ඒක නැති කරා. අපි මැයි පෙළපාලියට බස් එකක් ගත්තත් ඉස්සෙල්ලා සල්ලි ගෙවුවොත් විතරයි ඩිපෝ එකෙන් බස් එක දෙන්න පටන් ගත්තේ. ඒ වගේම සමහර පක්ෂ තාමත් කෝටි ගණන් ලංගමට ගෙවන්නත් ඇති කියලා මං හිතනවා. ගරු සභාපතිතුමනි, අපි දන්න දෙයක් තමයි මේ ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිල අසීමිතව ඉහළ ගිය නිසා මිනිස්සු වෙනටත් වඩා වඩවඩාත් පොදු ප්‍රවාහනයට යොමු වුණා. හැබැයි සභාපතිතුමනි, ආර්ථික අර්බුදය පටන් ගත්තු 2019 වගේ කාලේ ඉඳලා ලංගම සේවාව පුරුල් වෙනවා වෙනුවට දිගින් දිගටම හැකිලිලා තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිල තොරතුරු සටහන් දිහා බලනකොට අපිට
අවබෝධ.
අපි දන්නවා බස් රට 5500 ගානක් විතර තියෙනවා. දවසකට 4000 ගානක් විතර සේවයට යෙදෙව්වත් 600ක් විතර යම් යම් කාර්මික දෝෂ නිසා යෙදෙවෙන්නේ නැහැ. අද වෙනකොට ලංගම සමහර ඩිපෝවල පඩි ගවා ගන්න බෑ. ඩීසල් ගහන්න සල්ලි නැහැ. එනිසා ඒවැනි අවාසනාවන්ත තත්ත්වයකට තමයි ළංගම ගමන් කරලා තිබෙන්නේ. ඒ වගේම සභාපතිතුමනි, අවසාන මීට්ටු කීපේ මම කියන්න ඕන දුම්රිය සේවය ගැන කතා කරද්දී තවදුරටත් මතකල යුතු වැදගත් කාරණයක් තියෙනවා ඇමතිතුමනි. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල පවතින තත්ත්වය. පෞගිය කාලේ ඇඟ කිලිපොලා යන විදිහේ භයානක අනතුරු සිදු වුණා. අපි ඇහුවා අද උදේත් වස්කඩුව ප්‍රදේශයේද කොහෙද දුම්රිය හරස් මාර්ගික සංචාරක බස් රථයක් ගැටිලා අනතුරක් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් මේ මොහොත වන විටත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සෑහෙන ප්‍රමාණයක් අපේ රට තුල තිබෙනවා. අපිට මේවා ගැන ඇස්සැරෙන්නේ
හොනරබල් මිනිස්ටර්
ගරු අමාත්‍යතුමා කියන කතාව ඇත්ත. ඒකට අපි බෙල් ඇන්ඩ් ලයිට් ක්‍රමේ 400ක ව්‍යාපෘතියක් කරනවා. ඒකට සහයෝගය දෙන්නත් පුළුවන් එතුමන්ලට. ඒක ලබන වර්ෂයේ මුලදී ක්‍රියාත්මක වෙනවා.
Thank you.
Right. මොකද මේක අපිට ඇස්සැරෙන්නේ හුඟක් වෙලාවට අනතුරක් සිද්ධ වුණ අවස්ථාවට. හරි. මිනිස් ජීවිත විතරක් නෙමෙයි ඇමතිතුමනි, ඔබතුමා දන්නවා අවුරුදු එකහමාරක කාලය තුල දුම්රිය ගැටිලා වනාලීන් පවා 24 දෙනෙක් විතර මිය ගිහින් තිබෙනවා. ඒ නිසා කරු ඇමතිතුමනි, මේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ආරක්ෂිත තත්ත්වයට පත් කිරීමට ඔබතුමා පියවර ගත්තා කියලා කිව්වත් තවදුරටත් කඩිනම් පියවර අරගෙන මේක විසඳලා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම
honorable member please wind up.
විනාඩි දෙකක් දෙන්න මම අවසන් කරන්නම්. මහා මාර්ග ගැන කතා කරනකොට අපි ඕනතරම් සුරංගනා කතා ඇහුවා පහුගිය දවස්වල කිලෝමීටර් ලක්ෂයේ කතා වගේ දේවල්. ඉතින් පරණ කතා ඒවා. ඒ කාලේ බොහොම ගහගන්න වගේ අපිට ඔයාලට උත්තර දුන්නු හැටිත් මම මතකයි. මේ අලුතින් පාරවල් හැදීම කෙසේ වෙතත් දවසින් දවස අබලම් වෙමින් පවතින මාර්ග පද්ධතිය සහ පාලම් බෝක්කු ටික හරියට නතර කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. අර හැමෝම කිව්වා වගේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කඩවත දක්වා කොටස සම්පූර්ණ කිරීම මේ මොහොතේ රටේ මාර්ග පද්ධතිය සම්බන්ධ පවතින ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවයක් කියලා සලකන්න කියනවා. මට තව එක විනාඩියෙන් මම ඉල්ලීමක් කරන ඇමතිතුමා ඉන්න වෙලාවේ අපේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇමතිතුමනි, මුලදී අර ප්‍රවේශ මේ මාර්ගය ගාව බෝඩ් එක දානකොට කුරුඳු ගහ තැම්මේ තිබුණේ අම්බලංගොඩ කියලා විතරයි. මම මේ වෙලාවේ ඇමතිවරයා හැටියට පත් වෙලා මං ආර්.ඩී.කේ හිටපු සභාපතිතුමාගෙන් ඉදීමක් කරා මේ ගාලු දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධාන දෙවෙනි උපනගරයේ ඇල්පිටිය නිසා ඇල්පිටියක් දාන්න කියලා. දැන් ඒක දාලා තියෙනවා. මම දැක්කා මේ වැලිපැන්න පියුසුමේ තියෙන්නේ එක පැත්තකට මතුගම කියලා තියෙනවා, අනිත් පැත්තට අලුත්ගම කියලා තියෙනවා. ඉතින් දක්ෂිණ ලංකාවට ප්‍රවිෂ්ඨ වෙන ලෝකෙම ප්‍රසිද්ධ සංචාරක පුරේ සංචාරක ව්‍යාපාරය ආරම්භ කරපු තැන බෙන්තොට නිසා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමත් එකඟ වෙයි. බෙන්තොටත් ප්‍රදර්ශනය කරන්න ඔබතුමා කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අවසාන තව එක කාරණයක් කියනවා නම් මේ සේවා ප්‍රදේශයේ මත්තරට යනකම තියෙන එකයි යනේන අයට. ඉතින් ඒකට ගියාම හුඟක් වෙලාවට වැසිකිළියට යනකොට රුපියල් 40ක් අය කරන එක සාධාරණයි. ඒවා නඩත්තු කරන්නත් ඕන. හැබැයි ඉතින් පස් දිනක් විතර එක පවුලක ගිහින් වැසිකිළි ගියොත් 200ක් විතර එතරම් ඉවර වෙනවා. එතන එළියේ සකස් කරලා තිබුණා සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ වැසිකිළි පද්ධතියක්. අද ඒක වහලා දාලා තියෙනවා. ඉතින් රුපියල් 10ක් වගේ අය කරලා පොඩි මිනිස්සුන්ට කරදරයක් නැතුව ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන් විදිහට ඒ පහසුකම සලසන්න කියලා ඉල්ලනවා. තව කියන්න නම් බොහෝ දේවල් තියෙනවා. වෙලාවමදි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම ගැන.
Thank you. Honorable Bandalagunawardena Minister.
සර් ඒක නිවැරදි කිරීමක් විතරක්. අපි මේ CTV බාර ආරම් වෙනස්කම් කරන්න පටන් අරන් අවුරුදු 1මාරයි. බාර ගන්න අවස්ථාවේදී ඩිපෝ 39කට වැටුප් ගෙවන්න බැරි තත්ත්වයේ තිබුණා. දැන් ඩිපෝ 9කට පමණයි වැටුප් ගෙවන්න බැරි තත්ත්වයේ තියෙන්නේ. ඒ අතරින් ඔබතුමාලගේ පළාත දකුණු පළාත එක පළාතක් අනික ඌව පළාත මේ දෙක හදාගන්න ඔබතුමාලත් අපිට උදව් කරන්න ඕනේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නත් හම්බන්තොටත් අතර තවත් මේ පාසුකම් සේවා සපයන ස්ථානයක් සඳහා පුද්ගලිකාංශයේ ආයෝජකයන්ට අපි ආරාධනය කරනවා ඇවිල්ලිවෙලා අපි ස්ථානය ලබා දෙනවා. ඒ ස්ථානය අර සේවා පහසුකම් සපයන වැලිපැන්න වගේ ස්ථානයක් බවට පරිවර්තනය කරලා පුද්ගලිකාංශය රජය සමග හවුල් ව්‍යාපාරයකට එළඹෙන්න පුළුවන් අපිට මුදල් නැති නිසා.
Thank you. Honorable WDJ Seniviratna, you have 7 minutes. Order please. Honorable Vasanthiyapa Bandara to the chair.
Honorable Chair, I'm starting my speech at 2:20, 2:22. So you might count my time from that time.
2:19.
Garu Mulasane Mantitumani, Palapurudu Jyeshtha Amathivarayak, ha, Niyojya Amathivarayan Keepadenek Yatathi Palane Wena Amathyanshaya Gana Katha Karana Me Welawae. මට ලැබිලා තියෙන සුළු වෙලාව මම මගේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පක්ෂයක් ගැන අවධානය යොමු කරන්න මම පාවිච්චි කරනවා. මම විශේෂයෙන්ම මං හිතනවා මේ කාරණේ ඇමතුමත් හොඳට දන්නවා. මම කියන කොටත් මං හිතනවා එතුමගේ හිතේ ඇවිල්ලා ඇති. මොකද කීපවරක් මං එතුමා සමගත් සාකච්ඡා කළා. ඒ වගේම මේ සභාවෙත් කතා කළා. නමුත් තාම අපිට සතුටටපත් වෙන්න සෑහීමටපත් වෙන්න පිළිතුරක් නොලැබෙන නිසා වැඩපිළිවෙලා නොලැබෙන නිසා අපි අද මේ අවස්ථාවත් ඒක සඳහා උපයෝගී කරගන්නවා. ඒ තමයි මේ රුවන්පුර අධිවේගී මාර්ගය. රුවන්පුර අධිවේගී මාර්ගය සභාපතිතුමනි යෝජනා කළේ 2013. එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගිය වෙලාවේ මේක අපි යෝජනා කරලා අපි කිව්වා කොළඹට යෑමට තියෙන අපහසුව රත්නපුරේද. මේ අපහසුව මගාරින්න දැනට රත්නපුර කොළඹ දක්වා තියෙන පානුදා මාර්ගයේ ඒක පනල් කරලා වංගු අඩු කරලා දෙන්න කියලා. එතුම ඇවිල්ලා අදාළ නිලධාරිත් එක්ක සාකච්ඡා කරලා ඊට පස්සේ අපිට දැනුවා අපි මේක වංගු අඩු කරලා පාර පනල් කරන්නට වඩා මේක පහසුයි. මොකද මෙතන කළුගඟක් එක්ක තමයි මේ පාර තියෙන්නේ. ඒ නිසා ඒකේ අමාරුවක් තියෙන මේ පාර පරල් කරන්න. ඒ නිසා අපි අධිවේගී මාර්ගයක් ඒ කන්ද හරහා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. අපි ඊට කැමති උනා. ඊට පස්සේ අධ්‍යයන කටයුතු ඒ කියන්නේ ශාක්‍යත අධ්‍යයන කටයුතු ආරම්භ කළා. 2014 2018 වෙනකොට අවසන් කළා. අවසන් කරලා මේ අධිවේගී මාර්ගය ඒකට කියන්නේ රුවන්පුර අධිවේගී මාර්ගය වැඩ ආරම්භ කරන්න කටයුතු කළා. එතකොට මේ සඳහා අවශ්‍ය කරන ඉඩම් ලබා ගන්න අත්පත් කරගන්න එදා තිබුණ රජය යහපාලන රජය කටයුතු කළා. එදා හිටපු මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරියල් මහත්තයා බොහෝම මහන්සි වුණා මම දන්නවා. මොකද සාකච්ඡා ගණනාවකට එතුමා මටත් ආරාධනා කළා. මම සහභාගී වුණා. එතුමා බොහොම මහන්සි වෙලා ඉඩම් හිමියෝ සාකච්ඡා කරලා ඒ වගේම ඉඩම් අත්පත් කරගන්නත් ඒ වගේම ඉඩම් වලට වන්දි ගෙවන්නත් එතුමා බොහොම මහන්සියෙන් කටයුතු කළා. මගේ ස්තුතිය මම හැමදාම එතුමාට ඒක ගැන පුද කරනවා. ඊට පස්සේ මේක 2020 දී කැබිනට් තීන්දුවක් අරගෙන මේ ව්‍යාපෘති ආරම්භ කළා. ආරම්භ කරලා මං හිතනවා මේ මේ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 76ක් තියෙනවා. මේක වස්සායිර පළාතත් සබරගමු පළාතත් සම්බන්ධීකරන මාර්ගයක්. ඒ නිසා මේක ඉතා වැදගත්. මේ මාර්ගය හරහා ඉංගිරිය, කිරියැල්ල, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත වැනි නගර වලට කිසියම් සම්බන්ධතාවයක් ඇති වෙන වගේ ප්‍රදේශවලට විශාල ස්ථානයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ඉන්නේ ඔබට බලංගොඩ, බණ්ඩාරවේල, බදුල්ල, අම්පාර වැනි ප්‍රදේශවල අයටත් ප්‍රයෝජනයක් වෙන විදිහට මේ පාරවල් පළල් කරලා, ඒ වගේම දියුණු කරලා දියුණු මාර්ගයක් වශයෙන් කහවත්තේ ඉඳලා අම්පාර දක්වා මේ ගෙන යාමටත් යෝජනා බෙදලා තිබුණා. ඉතින් මේ සියලුම කරුණු ගැන අපි බලලා අත වශයෙන් අපි සියලු දෙනාම සතුටු වුණා මේ ප්‍රදේශයට විශාල සේවාවක් වන ව්‍යාපෘතියක් මේ ආරම්භ කරන්න කියලා. ඉතින් මේ ආරම්භ කරලා මම හිතනවා ඉංගිරිය දක්වා ඉදම් අත්පත් කරගත්තා. එතකොට කිලෝමීටර් 10ක විතර ප්‍රමාණය මේ පාරේ සකස් වුණා. සකස් වෙලා යනකොට මෙතෙන්දි තීන්දුවක් ගත්තා. මං හිතුවා නිලධාරි මණ්ඩලයක් විසින් ගත්ත තීන්දුවක් ඒක. ඒ තීන්දුවේ කිව්වේ මොකද්ද? දැනට සද්දේට මුදල් නැහැ. ඒ මුදල් නැති නිසා යම් යම් ව්‍යාපෘති අවලංගු කරනවා. ඒ අවලංගු කරන ව්‍යාපෘති වලින් එකක් තමයි මේ රුවන්පුර අධිවේගී මාර්ගය. ඉතින් මේකට ඒ අහපු වෙලාව ඉඳලා අපි විරුද්ධ වුණා. පක්ෂ ભેදයෙන් තොරව අපි සියලු දෙනාම එකා වගේ නැගී හිටියා. දිස්ත්‍රික්කයේ සියලුම මන්ත්‍රීවරු පක්ෂ මොන වුණත් සියලුම දෙනා කිව්වා මේක රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව දීර්ඝ කාලයක් තබාගෙන තිබුණ බලාපොරොත්තු කඩකිරීමක්. මේක කරන්න දෙපා කියලා. මම කීපාරක්ම අපේ ජනාධිපතිතුමාත් හම්බෙලා කතා කළා. එතුමාත් මේ ගැන හරියට උත්තරයක් දුන්නේ නැති වුණත් මෑතකදී මම කිව්වහම එතුමා මේ කිව්වා මේක BOT විදිහට කරමු කියලා. මම හිතර ඔබතුමාත් එදා හිටියයි සාකච්ඡාවේ එදා BOT විදිහට කරමුයි කියලා කිව්වත් මෙතෙක් කිසිම පියවරක් අරගෙන නැහැ. ඉතින් මම හිතනවා මෙන්න මේක
ගරු ඇමෙතුමා,
ගරු අමාත්‍යතුමා, අපේ ජෝන්සන් විරත් හිටපු ඇමෙතුමා, ඉතා විශාල උනන්දුවක් දක්වන වගේම මමත් ඒ සදා ඉතාම සතුටෙන් අහ උනන්දු වෙනවා. මක් නිසා දෙයක් මගේ මැතිවරණ කොට්ටාසේ කහතුඩුවෙන් තමයි මේ මාර්ගය ආරම්භ වෙන්නේ. අපේ කොළඹ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ හරහා ගමන් කරන්න. නමුත් අවාසනාවකට මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නත් එක් සහ අලුත් පාරවල් සඳහා කිසිම අධිවේගී මාර්ගයකට කිසිම රජයකට මුදල් සපය ගන්න පුළුවන් තත්ත්වයක් අනාගත කාලය තුළ නැහැ ගරු ඇමෙතුමා. ඒ නිසා දැන් පටන් ගන්න තියෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා ජපන් රජයේ සමඟ සාකච්ඡා කරලා ආයෝජකයේ සොයා ගන්න. මීරිගම සිට මීරිගම කඩවත දක්වා කොටස කෙසේ හෝ සම්පූර්ණ කරන්නත් එවැනි උපාය මාර්ගික ක්‍රමවේද භාවිතා කරනවා. අපි කීවේ රත්නපුර අධිවේගී මාර්ගයක්. ඔබතුමා කීවා වගේ ඉඩම් අත්පත් කර ගැනීම හරි කරලා මතු යම් දවසක හෝ මේ කරන්න පුළුවන් ආර්ථික ස්වස්තියක් ඇතිව වුණොත් කරන්න, මේ ඉඩම් ආපසු දුන්නොත් නැවත ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඉංග්‍රීය දක්වා ගෙවන්න තියෙනවා විශාල මුදලක්. ඒ මුදල් ප්‍රමාණය කෙසේ හෝ ගෙවලා අපි ආරාධනය කරලා තියෙනවා විවිධ පාර්ශ්වයන්ට බිල්ඩප් ඔපරේට් ඇන් ට්‍රාන්ස්ෆෝම් හෝ බිල්ඩප් ඔපරේට් ඇන් ඕනර්ෂිප් හරි ඒ ඕනෑම ක්‍රමවේදයකට මේ සඳහා එනවා නම් අපි ඒ පිළිබඳ සාකච්ඡා කරන්න කැමැතියි කියලා. දැන් අපි පසුගිය කාල පරිච්ඡේදය තුලදී ජනාධිපතිතුමා සහභාගී වූ විදේශ ආයෝජන සමුළුවලදී රුවන්පුර අධිවේගී මාර්ගයත් එවැනි ආයෝජකයන් සඳහා ඉඩ ප්‍රස්ථාන ලබා දෙන මාර්ගයක් ලෙස ඇතුළත් කරලා තිබෙනවා. මධ්‍යම මාර්ගය ගැන වෙනම ජනාධිපතිතුමා ජපන් රජය සමග සාකච්ඡා කරලා තියෙනවා. කටුගස් ගලගෙදර කටුගස්තොට දක්වා
සභාපතිතුමනි මගේ වෙලාව ඕනේ මට. එතකොට ඇත්ත වශයෙන් මම සන්තෝෂ වෙනවා ඒ ආරංචිය ගැන. මම හිතනවා ඒ ආරංචිය අනුව කටයුතු වෙයි, සිද්ධ වෙයි කියලා. මොකද මේක ඉතාමත් අත්‍යවශ්‍යයි. මොකද ඉදම් අත්පත් කර ගැනීමට පමණක් මේ වෙනකොටත් මිලියන
3000
ඒ වගේම ව්‍යාපෘති කාර්යාල සඳහා මිලියන 4106ක් වැය වෙලා තියෙනවා. එතකොට කොන්ත්‍රාත්කරුවන්ට ගෙව ඇති මුදල දැන් මේ රුපියල් මිලියන 3372යි. මේ සියල්ලම මිලියන 10228ක් දැන් වැය වෙලා තියෙන මේ ව්‍යාපෘතියට. එතකොට මේ මුදල් මේ විදිහට වැය කරලා නැවත වරක් මම දන්නේ නැහැ එතුමා කියාවු කියන මම සතුටු වෙනවා. මුදල් ලැබුණ ආරංචිය නම් මේ ඉඩම් අව නැවත ආපහු දෙන්න. අයිතිකරින්ද ආපහු දෙන්න නැත්නම් මිලියට ගන්න වෙන අයට දෙන්න අදහස් කරයි කියන ආරංචියක් ලැබුණා. ඒක ඉතාමත්ම වැරදි. මොකද ඉඩම් නැවත දුන්නොත් ආපහු ගන්න බෑ කිසිම ව්‍යාපෘතියකට. ඒක නිසා කරුණාකර ඒක කරන්නට එපා. අර කරුණායක පාරක හැදුවා වගේ කවදා හරි මුදල් තත්ත්වය යහපත් අතට හැරුණාට පස්සේ මේ පාර හැදීමේ පරමාර්ථය ඇතුව මේක ඉදන් ටික තියාගනිමු. එහෙම නැත්නම් බියුටි ක්‍රමයක හරි මේක කාගෙන් හරි විදේශිකයින්ගෙන් විදේශ සමාගමකින් විදේශ රජයකින් මුදල් අරගෙන මේක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මම ප්‍රධාන වශයෙන්ම කරමින් මගේ වචන ඉදීම
අවශ්‍යයි. Thank you. Honorable Nalaka Godeheva, you have 13 minutes.
Garu Pulasunaru Mantrithumani, Ayavaya Karaka Sabha Avasthave, Nagarika Sangvardhana, Pravahana Mahamarga Vaisheshiyatte, Katha Kirimata Avastha Labima Gana, Mama Tavatma Stutivanta Wenawa. 2020-2021 Vasarawala Ha, 2022 Mula Kartuwe, නාගරික සංවර්ධන ඉඩම් සංවර්ධන වෙරළ සංරක්ෂණ මහජන පවිත්‍රතා අමාත්‍යාංශ භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මම කටයුතු කරා. ඉන් 2020 කියලා කියන්නේ අපි දන්න හැමෝම කොවිඩ් වසර, 2022 කියන්නේ අරගල වසර. නිසා අපිට අත්වසෙම නිදහසේ සම්පූර්ණ වසරක්ම වැඩ කරන්න ලැබුණේ 2021. දැන් අපි අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගිහිල්ලා බැලුවත් අපිට පේනවා 2021 තමයි අවසාන කාර්යසාධක වර්තාව තිබෙන්නේ. ඒ කාර්යසාධක වර්තාව දිහා බැලුවම අපිට පේනවා 2021 වසරේ ඉතාමත්ම විශාල වැඩ ප්‍රමාණයක් මේ අමාත්‍යාංශය කරලා තියෙනවා කියන එක. ඒ වගේ සෑම පළාතක්ම ආවරණය විදිහට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වෙන විදිහට මේ වැඩ සිද්ධ වෙලා තිබෙනවා. ශේෂ ගණනාවක නගර සංවර්ධනය, ගම් වතුර පාලනය, නිවාස ව්‍යාපෘති, ප්‍රජා පහසුකම්, පොදු වෙළඳ පොළවල්, බස් නැවතුම් පොළවල්, සුවතා මන්තීරු, නගර අලංකරණය, පූජා භූමි සංවර්ධනය, කසල කළමනාකරණය වගේ ශ්‍රේෂ්ඨ ගණනාවක් තුල අපි සෑම දිස්ත්‍රික්කයකටම වගේ සමානව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරාට මම සඳහන් කරන්න කැමති මෙතනදී විශේෂයෙන්ම ගම්පා දිස්ත්‍රික්කයේ අපි කරපු වැඩවලින් කොටසක්. මොකද විශේෂයෙන්ම වර්තමාන අමාත්‍යවරයාත් ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නිසා, මමත් ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නිසා මම වැඩ කිහිපයක් කියන්න මේ කාර්යසාධක වර්තාවේ තිබෙන සියක් නගර සංවර්ධන වැඩසටහන යටතේ ගණේ මුල්ල, මාකවිට, ගම්පහ, පෑලියගොඩ, ඒකල, ඇවරියවත්ත, මිනුවන්ගොඩ, දිවුලපිටිය, නිුට්ටබුව, පූගොඩ, වතුපිටිවල නගර සංවර්ධන කටයුතු. ගම්පාට කීර්තියක් වෙච්ච මහගම ශූරීන් වෙනුවෙන් රදාවාන තුම්මංහන්දියේ මහගමසේකර උද්‍යාන ඉදිකොට ඒ නගරේ තවදුරට සංවර්ධනය කිරීම. ඒ වගේම ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශයක් වන රාගම, පේරලන්ද වැවහ, සුවතා මන්තිරු ව්‍යාපෘතිය. වැඩ ආරම්භ වෙලා තිබිච්ච මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ නිමා කිරීම, කාලාන්තර ඇතිස්සේ කඩා වැටෙමින් තිබිච්ච ගම්පා පොදු වෙළඳපොළ අලුතෙන් ඉදිකිරීම ආරම්භ කිරීම, හරියට වැට්ටි කරගෙන ගියා නම් මේ කලබලෙ නැතු මේ වන විට ඒක ඉවරලා තියෙන්නට ඕනේ. ඒ වගේම අපවත් වී වදාළ කොටුකොට ධම්මාංශ ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම, අවසන් ඉල්ලීම මත මිනුවන්ගොඩ රන්නක්කන වැව සංවර්ධන ව්‍යාපෘතිය, ඒ වගේ දේවල්. ඒ වගේම ලංකාවේ 16 වෙනි විශ්වවිද්‍යාල බවට පත්වෙච්ච ගම්පා වික්‍රමාරච්චි විද්‍යායතනයේ වට විකුම් වෙන සුවතා මන්තිරු ගොඩනං වෙලා අපිට අවශ්‍ය වුණා. ඊට අමතරව ඒ සම්මස්ත ප්‍රදේශයේම ආයුර්වේද කලාපයක් කරන්නට ඒ වැඩවලත් මම හිතන මේවන විට යම් කිසි ආකාරයකට අඩාල වෙලා තියෙනවා. මාකවිට නෙළුවිල ජලරඳුන් තටාකයේ හා සුවතා මන්තිරු, හෙනරත්ගොඩ උද්භිත උද්‍යාන සුවතා මන්තිරු, බෞද්ධලෝක මාවත සංවර්ධනයේ ඔරුතොට කළුපාලම සුවතා මන්තිරු, මේ වගේ මන්තිරු රාශියක් අපි ඉදි කළා. ඒ වගේම නිවාස ගැන කතා කරනවා නම් පෑලියගොඩ මැදි ආදම්ලාභී නිවාස, මහල් නිවාස 888ක්, රාගම වැලිසර නිවාස 408ක් ඉදිකිරීමේ කටයුතු අපි ආරම්භ කරා. ඒ වගේම අපි සැලසුම් කරලා තිබුණා වෙලාවේ ගම්පහ නිට්ටඹුව ආශ්‍රිතව මැදි ආදම් නිවාස 500ක් ඉදිකරන ඒ සඳහා අපි ඉඩම් හඳුනා ගනිමින් හිටියා. මම හිතන්නේ ඒ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන්න පුළුවන් වුණා කියලා. ඒ වගේම පෑලියගොඩ බෝධුර ඉදිකරලා තිබිච්ච නැව මැනිවෙල්ද පොළ ජනතා ඉදිරිපත් කරන අතර මැනිවෙල්ද පොළට පහසුවෙන් පැමිණීම සඳහා බස් නාහිර මාර්ගස්ථ සංවර්ධන අධිකාරියත් සමග අලුත් බස් සේවාවක් පටන් ගන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම ඒ කාලය තුල අපි කරපු තාමත්ම වැදගත් ව්‍යාපෘතියක් තමයි මුතුරාජවෙල ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල. ඒ කාලේ රටේ විශාල ආන්දෝලනයක් තිබුණා. මුතුරාජ වෙලා අවුරුදු 30ක් විතර තිස්සේ හෙක්ටයර් 7000 ඉඳන් 3000 අතර වෙනකන් අඩු වෙලා තිබුණා. මොකද අනවශ්‍ය අනවසර ගොඩ කිරීම නිසා. ඒ වගේම මේ යම් යම් පෞද්ගලික ආයතන අකර සාල ගණක් අල්ලගෙන ව්‍යාපෘති කරන්න යනවා කියලා රටේ ලොකු කලබලයක් ඇති වෙලා තිබුණා. ඒ වෙලාවේ අපි ඉදිරිපත් වෙලා මේ අමාත්‍යාංශයේ තීන්දුවක් ගත්තා. ඒ මුතුරාජ වෙලේ සමස්ත ප්‍රදේශයේම අමාත්‍යාංශයට පවරාගෙන ඒක සංරක්ෂණ ප්‍රදේශයක් වශයෙන් ආරක්ෂා කරන්න. ඒකට අපේ ආණ්ඩුව මැතිඅමතිලගින් පවා විශාල විරෝධයක් ආවා. නමුත් අපිට පුළුවන් වුණා ඒක කරන්න. ඒ කරපු නිසා තමයි අද මුතුරාජ වෙල ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ වගේම ගම්පා නගරයට හැමදාමත් එන ගංවතුර තර්ජනය වළක්වීම සඳහා ඒක පාලනය කිරීම සඳහා අපි වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්ක කතා කළා. අත්තනගලුව ඔය ආශ්‍රිතව අත්‍යවශ්‍ය වාහන දොරටු කීපයක් ඉදි කරන්නට ඒවා තියෙන ඒවා අලුත් දෙයක් කරන්නට කටයුතු සැලසුම් කරා. ඒ කටයුතු අවසන් වුණාට පස්සේ ගම්පා නගරයේ ඇත්තටම තියෙන ගංගොතර තර්ජනේ බොහෝ දුරට අඩු වීමට නියමිතයි. මීට අමතරව අපි පටන් ගත්ත ඉදිරියට ගියේ නැති තවත් තාමත් වැදගත් වැඩසටහනක් තමයි ගම්පා නගරය ලංකාවේ ප්‍රථම සුහරු නගරය බවට පත් කරන්නට. මේ නගරේ ස්මාර්ට් සිටි එකක් බවට පත් කරන්න අපි ලෝක බැංකුවත් එක්ක කතා කරලා MO එකක් අස්සන් කළා තිබුණා. මූලික යූසන් අස්සන් කළා තිබුණේ. ඒක මම හිතනවා අමාත්‍යතුමා බලලා ඉදිරියට ගෙනියනවා නම් ඉතාමත්ම සුදුසුයි. මොකද ගම්පා නගරය කියලා කියන්නේ අපි ලංකාවේ ප්‍රධාන නගර නමෙන් එකක් වශයෙන් හඳුනාගෙන තියෙන නගරය. අපි මේ වගේ ව්‍යාපෘති විශාල වශයෙන් කරාට ඒ කාලේ අපිට ඒ සම්බන්ධයෙන් මාධ්‍යවලින් ප්‍රචාරය ලැබුණේ නැහැ. මොකද මාධ්‍යවලට ඒ කාලේ මූලික ගැටලු තිබුණා. කොවිඩ් ප්‍රශ්නේ වගේ විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නේ වගේ දේවල් අපි සංවර්ධනය ගැන යමක් කිව්වොත් මාධ්‍යයට ඒක ජනතාවත් විතරක් සතුටින් නෙවෙයි බාරගත්තේ. මෙච්චර ප්‍රශ්න තියෙදී මේවද කරන්න කියලා ප්‍රශ්න අහන තත්ත්වයක් තිබුණේ. ඒ නිසා තමයි අපි මේ කරපු විශාල වැඩ ගැන ජනතාව දැනගෙන හිටියේ නැත්තේ. දැන් 2023 2024 වසර දිහා බැලුවාම අපි දන්නවා අමාත්‍යාංශයට ඉතාමත්ම අඩුවෙන් තමයි ප්‍රතිපාදන ලැබිලා තිබෙන්නේ. අමාත්‍යතුමා මෙතන නැහැ. නමුත් මම විශ්වාස කරනවා එතුමා අහගෙන ඉන්නවා කියලා තමගේ කාමරේ ඉඳලා. මම හිතනවා අමාත්‍යතුමාට මේක හොඳ අවස්ථාවක් කියලා. මේ ප්‍රතිපාදන අඩුවීම ඇත්තටම හොඳ අවස්ථාවක්. මොකද ඕනෑම ආයතනයක කළමනාකරණ අපි කියන දේක් තමයි ඕන්ට වැඩිය සල්ලි තිබ්බම තමයි නාස්තිය සිද්ධ වෙන්නේ. දූෂණය සිද්ධ වෙන්නේ. අකාර්යක්ෂමතාවය ඇති වෙන්නේ. මේ මුදල් ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වුණාම අපිට සිද්ධ වෙනවා පරිස්සමෙන් වියදම් කරන්න. ඒ වගේම පළදා වැඩි පළදායිතාවක් ලබා ගන්න අලුතෙන් හිතන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා එබතුමාට සහ කාර්ය මණ්ඩලයට මේක හොඳ අවස්ථාවක් කියලා. ඇත්තටම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ තියෙන සම්පත් වලින් හොඳ ප්‍රයෝජන ගන්න කොහොමද කියලා බලන්න. ඒ සඳහා මම මුල් අවශ්‍යන මන්ත්‍රීතුමනි මම උදාහරණයක් කියන්නම්. අපේ කාලේ අපි පටන් ගත්ත ව්‍යාපෘතිය තමයි මදියදම් නිවාසලාභීන් සඳහා නිවාස 3000ක් ඉදිකිරීමේ වැඩපිළිවෙල. ඒත් මම අමාත්‍යාංශයෙන් එනකොට මේ මූලික තීන්දුව අරගෙන මූලික වැඩකටයුතු ආරම්භ වෙලා තිබුණේ. ඒ නිසා අපිත් ඒක දිගටම ඉදිරියට කරගෙන ගියා. නමුත් මේ බොක්ස් එකේ ඉන්න අපේ නිලධාරියෝ දන්නවා මම හැමතිස්සෙම කියපු දෙයක් තමයි මට නිදහස තිබුණා නම් සම්පූර්ණ නිදහස තිබුණා නම් මේකේ තීන්දුව ගන්න මම කිසිම වෙලාවක මේ නිවාස ඉදිකිරීම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මුදල් වලින් කරන්න දෙන්නේ නැහැ. මොකද අපි කරන ඩොකල යුතුයි. මොකද ඒක කිරීම සඳහා අපිට හැකියාවක් නැහැ. මොකද ඒක අවශ්‍ය කරන ස්කිල් එක අපි ගාව නැහැ. ඒක තියෙන පුද්ගලිකාංශය. දැන් පුද්ගලිකාංශය අපි දන්නවා මේ වගේ නිවාස ව්‍යාපෘති ඕන තරම් හදනවා. ඒවා හදනකොට එයාට තමයි ඒවා අලෙවි කරන්නේ හැකියාව තියෙන්නේ දැනුම තියෙන්නේ. එයා සමහරවිට ගොඩ ගිල හදන්න කලින් සම්පූර්ණ මුදල් ප්‍රමාණය කලින් හොයාගෙන තමයි ඒක පටන් ගන්නෙ. නමුත් අපි හදන්නේ අපේ මුදල්. මොකද අපිට ඒක ශක්තිය නැති නිසා. ඒ වෙනුවට අපි කළ යුතුව තිබුණේ දැන් අමාත්‍යතුමාට ඉදිරියට කරන්න පුළුවන් දේ තමයි අපි සතුව තියෙන ඉඩම් පෞද්ගලිකශයත් සමග එකතු වෙලා රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර විදියට මේ නිවාස සංවර්ධනය කරන එක. අත් වශයෙන්ම පෞද්ගලිකාංශයේ තියෙන මූලික ප්‍රශ්න තමයි ඉඩම් ගන්න ප්‍රාග්ධන්නේ නැතිකම. ඒ වගේම හොඳ ඉඩම් නැතිකම නාගරික සංවර්ධන අධිකාරියේ නැතිකම තියෙනවා. හොඳම ඉඩම් තියෙනවා. ඒ නිසා මේවා පෞද්ගලිකාංශයත් සමග එකතු වෙලා නිවාස ව්‍යාපෘති පටන් ගන්නවා නම් අද මේ රටේ තියෙන නිවාස ප්‍රශ්න පිළිසොල් බලයෙන් මැදි ආදායම් ලාභී නිවාස 3000 නෙවෙයි 10,000ක් වුණත් අවුරුදු 5ක් විතර ඇතුළත හදන්න මේ අමාත්‍යාංශයට හැකියාව තියෙනවා. මේක එක උදාහරණයක් මම කිව්වේ. ඒ වගේම අපේ ප්‍රවාහන අමාත්‍යතුමාත් මෙතන ඉන්න නිසා දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තා අමාත්‍යතුමනි ලංකාවේ වැඩියෙන්ම ඉඩම් තියෙන ආයතනය. මොනතරම් ඉඩකඩම් තියෙනවද මේ දුම්රිය ස්ථානවලට සම්බන්ධව? මම දන්නවා පහුගිය කාලාන්තර ඇතිස්සේ විවිධ තැන්වල විවිධ අය කතා කරලා තියෙනවා මේ ඉඩම් පාවිච්චි කරලා සංවර්ධන කටයුතු කරන එක. ඔබතුමා මම හිතනවා ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් නිසා මේ පිළිබඳව බලන්න. මේකත් මම නැවතත් කියලා දෙයියන්ගේ නාමයට ආණ්ඩුව වෙනම් කරන්න යන්න එපා. පෞද්ගලික ආශාත් එක්ක එකතු වෙලා කරන්න කියලා. ඔය ඔබතුමා
ගරු ඇමතුමා
ඔබතුමනි එතුමා බොහොම හොඳ යෝජනාවක් ඉදිරිපත් කරන්නේ. මම මේ වර ආයවැලේකනේට ඉදිරිපත් කරලා තියෙනවා ස්ටේෂන් ප්ලාසා කියලා. ඒ කියන්නේ අපිට කුවලාලම්පූර් වගේ එහෙම නැත්නම් ජපානයේ වගේ සිංගප්පූරුවේ වගේ ඕනේ රටක යට දුම්රිය ගමන් කරද්දී දුම්රිය උඩ සංචාරක හෝටල් හරි සුපර් මාකට් හරි ඕනෙම ආයෝජකයෙකුට එනවා නම් ඒ අපි ආයෝජනය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ආයෝ ව්‍යාපෘතිය සලකලා ඒ ව්‍යාපෘතිය මම කැබිනට් මණ්ඩලයට දාලා අවශ්‍ය ඇගීම කරලි වෙල්ල ඕන කෙනෙකුට ලබා දෙනවා. ඒ සඳහා ඔබතුමන්ලටත් උදව් කරන්න පුළුවන්. දුම්රියේ උතුරු දකුණු ભેදයක් නැතුව අපිට පුළුවන් නම් ආයත කරුණාතිලක මන්ත්‍රීතුමාට හික්කඩුව දුම්රිය ස්ථානයේ උඩ සංචාරක හෝටලයක් ඉදිකරන ආයෝජකෙක් හොයාගෙන ඉන්න. ඒ සඳහා නිර්ලෝභීව අපි ඉතාම ඉක්මනින් අවසරය ලබා දෙනවා.
ඇමතිතුමා මම අගය කරන ඔබතුමා මේ වැඩසටහන පටන් ගන්න තියෙන කාරණේ. නමුත් මම නැවතත් මතක් කරනවා මම කියපු දේ අපි හැමතිස්සෙම කරන වරද තමයි රාජ්‍ය ආයතනයේ තනිවම මේක කරන්න උත්සාහ කරන එක. මොකද අපිට අපේ දේපල තියෙනවා, අපිට සම්පත් තියෙනවා, හැබැයි අපිට කළමනාකරණ හැකියාව නැහැ. අපිට මුදල් උපයා ගැනීම හැකියාව නැහැ. අපිට අලෙවි කරන හැකියාව නැහැ. ඒ හැකියාව තියෙන්නේ පෞද්ගලිකංශයත් සමග. ඒ නිසා කරුණාකරලා ඔක පෞද්ගලිකංශත් එක්ක එකතු කරන්න ඔබතුමාට විශාල විරෝධයක් ඒවි ආයතන ඇතුළෙන් නිලධාරියෝ කැමති නැහැ මේක කරන්න. නමුත් ඒක කරගන්න පුළුවන් වුණොත් ඔබතුමා ඔබතුමා දිනු රටක් දිනු.
ඒ සඳහා වෘත්තීය සමිති මට්ටමින් අකමැත්තක් නැහැ. මොකද ඒක පවත්වාගෙන යන්න බෑ. ඒ විශාල පාඩුවට වත්කම් නිසි ලෙස කළමනාකරණය කරගත්තේ නැත්තම්.
ඊළඟට මම තව කතා කරන්න ඕන දෙයක් තමයි මේ අපේ අමාත්‍යංශයට තිබිච්ච එක වගකීමක් තමයි කාලේ මේ ගංවතුර පාලනය කියන කාරණය. දැන් ගංවතුරට කොළඹ නගරයේ යටවීම 2010 විතර අපේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්වෙච්ච කාලේ එතුමා ලෝක බැංකුව සමග එකතු වෙලා ව්‍යාපෘතියක් පටන් ගත්තා මේ ගංවතුර පාලනය සඳහා. ඒ කාලේ පොඩි වැස්සකටත් මුළු කොළඹම යට වෙනවා. එතුමා පටන් ගත්ත මේ ව්‍යාපෘතිය නිසා සාල උමම් පද්ධතියක් කොළඹ නගරේ ඉදි වුණා. ඒ උමම් පද්ධතිය මම එනකොට අවසාන කොට වගේ තමයි තිබුණේ. ඉතින් ඒ උමම් පද්ධතිය නිසා මේ කොළඹ නගරේ යට වෙන එක බොහෝ දුරට අඩු වුණා. මම හිතන්නේ ටොරින්ටෝ නුමග විතරයි හදලා ඉවර කරන්න ඉතුරුලා තිබුණේ. ඉතාමත් හොඳට කල්පනාකරණය කරපු ව්‍යාපෘතියක නිලධාරින්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ ව්‍යාපෘතිය හොඳට කල්පනා කරගෙන කරපු. ඒ අපි දකිනවා දැන් ආයෙත් මේ කොළඹ නගරේ යට වෙනවා. පොඩි වැස්සකට යට වෙනවා. ඒ නිසා ඇමතිතුමා මේක අහගෙන ඉන්නවා නම් මම හිතනවා මේකට හේතුව එදා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දැකපු හේතුම වෙන්න ඕනේ අදේ තියෙන හේතුව. මොකද එදා අපි දුටුව දේ තමයි මේ කොළඹ යට වෙන එක ප්‍රධාන හේතුවක් තමයි කොළඹ නගර සභාව විසින් හරියාකාරවී කානු පද්ධතිය කළමනාකරණය කරන්න තියෙන. ඒතර කානුවල කුණේකුතුනාම වතුර බහින්න තුනාම මේ උමං වලටත් වතුර යන්නේ නැහැ. ඒ නිසා කරුණාකරලා හොයලා බලන්න සමහරට මේ ප්‍රශ්නේ විසඳා ගත්තොත්. මොකද උමං පද්ධතිය දැන් තියෙන නිසා මේ ප්‍රශ්නේ බොහෝ දුරට විසඳා ගන්නට
පුළුවන්.
ඊළඟට නෑ ඔබතුමා මේ මහාමාර්ග ඇමතිතුමා ඉන්න නිසා නැවතත් මම මතක් කරනවා අධිවේග මාර්ග පද්ධතිය ගැන. අපි හැමෝම ඇමතිස්ම කතා කරනවා මේ අධිවේග මාර්ග පද්ධතියට වැය වෙච්ච විශාල මුදල ගැන. දැන් ඉති කතා කරන්න ගිල වැඩක් නෑ. ඒක වියදම් වෙලා ඉවරයි. දැන් අපි බලන්න ඕනේ මේක කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. එතකොට අපිට මේ රට බංගලොත් වෙලා තියෙන වෙලාවේ අපිට අපි සැලසුම් කරපු හැමදේම කරන්න බැරි වෙයි ඇමතිතුමා. හැබැයි මම හිතනවා අර බාගෙට කරලා නතරලා තියෙන වැඩ ටික ඉවර කරගන්න එක ඉතාමත් වැදගත් කියලා මන්දනේ ඔබතුමා සරස්වකමත් කියලා මම ගම්පා දිස්ත්‍රික්කයේ නියෝජනය කරන නිසා මේ කඩවත මීරිගම කොටස කරුණා කරලා අපිට පුළුවන් තරම් ඉක්මනට මුදල් කොහෙන් කරවාගෙන ඉවර කරලා දෙන්න. එතකොට තමයි ඒ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ ප්‍රයෝජනය ජනතාවට ගන්නට පුළුවන් වන්නේ.
අර ඇමතිතුමා
දැනට යෝජනා කරලා තියෙනවා 100%ක් භාණ්ඩාගාරයේ යට තියෙන සහන්‍යා කියන සමාගමට මේ වත්කම් ටික පවරගෙන ණය निराකරණය කරගන්න. ඒ වගේම වත්කම් වෙන පුද්ගලිකාංශයේ සමග හවුල් පදනම යටතේ කරලා මේ අධිවේගී මාර්ග පද්ධතිය වෙන බූ බොට් වැනි ක්‍රමවලට කරන්න පුළුවන්ද කියන එක පිළිබඳ කටයුතු කරන්න. ඒක වෙන් කරලි වෙලා සාහන්‍යා කියන සමාගමට පවරලා තියෙනවා 100%ක් රජයේ යටතේ තියෙන භාණ්ඩාගාරයේ සතු සමාගමක්.
බොහෝ සුදමතුමා මට මුලසම අන්තිම කරුණ ඉවර කරනවා. දැන් මේ ප්‍රවාහන ගැන කතා කරනකොට මම දැන් මීට කලින් කතා කරපු චම්පකේම තුමහමත් කතා කරලා මේ ප්‍රවාහනයේදී අපිට දෙන වැදගත්ම දේ තමයි මේ පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන එක. ඒත් අපේ රජයේ අපිම හිටපු ආණ්ඩුවේ කරපු බරපතල වරදක් ලෙස මම දකිනවා ඇමතිතුමා අපි මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කරපු එක. ඒ ගැන මම යමක් කියන්නුනේ උගක් ජනතාව සමහරට දන්නේ නැති සත්‍ය කතාව මොකද උනේ කියලා. ඒ වෙලාවේ ඒ අමාත්‍ය ඒ ව්‍යාපෘතිය තිබුණේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නෙවෙයි. ඒක තිබුණේ මහාමාර්ග අමාත්‍යාංශය යටතේ. ගාමින් ලෝකයේ ඇමතිතුමා තමයි ඒක බාර හිටියේ. මම හිතන ඇමතිතුමාවත් දන්නේ නැහැ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජපානයේ ලියුම කරලා මේ ව්‍යාපෘතිය අවලංගු කරනවා. අවලංගු කරලා ඉවර කළා තමයි අමාත්‍යතුමාට කිව්වේ. ඊට පස්සේ නාගරික සංවර්ධන අධිකාරිය බාර දුන්නා වන්දි ගෙවීමේ කටයුතු කරන්නට. ඉතින් ඒ විදිහට තමයි ඒ කාලේ වැඩ සිද්ධ වුනේ. ඇමතිවරුවත් දන්නේ නැස් ජනාධිපති කාර්යාලයෙන් කරපු දේ. මම මේ කාරණේ කිව්වේ දැන් අපි දකිනවා මේ සෙල්ලම ආයිත් පටන් ගන්න තියෙනවා තමුන්නාසලා ගාන්නේ. දැන් ස්වාධීන වෙලා ඉන්නේ. දැන් අර ක්‍රිකට් බෝඩ්ඩේ
දැන්
ආයි ජනාධිපති කාර්යාලයෙන් අමාත්‍ය මණ්ඩලය පාලනය කරන එක රට පාලනය කරන එක පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ නිසා මම මේ කතාව අවසන් කරන්න කලින් කියන්නේ කලින් ජනාධිපතිතුමා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට යට වෙලා වෙච්ච දේම වර්තමාන ජනාධිපතිතුමාටත් දිසකව වෙන බව අනාවැකියක් කියමින් මම කතාව මම අවසන් කරනවා.
Thank you. Honorable Nalaka Bandara Kottegoda, you have 7 minutes.
ගරු මුරසානුඩ මන්ත්‍රීතුමනි, ප්‍රවාහනය මහා මාර්ග හා නාගරික සංවර්ධනය පිළිබඳ අයවැය විවාදයේදී මට විශේෂයෙන්ම කතා කරන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ බලශක්තිය හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා විදිහට පසුගිය කාලය තුළ අපි තීන්දුව තීරණ ගණනාවක්ම අමාත්‍යංශයේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවේ කාර්ක සභාවක් විදිහට ක්‍රියාත්මක වුණා. ඊට කලින් මම මතක් කරන්න ඕනේ මීට කලින් කතා කරපු හේරත් ගරු හේරත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා මීට වසර 3කට පමණ පෙර ගෙන්වන ලද දුම්රිය එන්ජින් ප්‍රමාණයක් භාවිතයට නොගෙන රටට විශාල පාඩුවක් වෙලා තියෙනවා කියලා. මම මතක් කරන්න කැමතියි මීට වසර 3කට පෙර ගරු නිමල් සිරිපාල ද සිල්වා ගරු අමාත්‍යතුමා ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය එන්ජින් දුම්රිය පෙට්ටි 160ක් සහ දුම්රිය එන්ජින් 10ක් ලංකාවට ආනයනය කරලා තිබ්බා. එම කාලය තුළ ඔය කියන සේවක සංගම් එහෙම නැත්නම් ඔය කියන වෘත්තීය සමිති විශාල ප්‍රශ්නයක් මේ රටේ ඇති කරා, විශාල වැඩ වර්ජනයක් ඇති කරා. ඒත් එක්කම මේ සමාජය තුළ ලොකු ගැටලුවක් ඇති කරා මේ දුම්රිය එන්ජින් පිළිබඳව. එම නිසාම එම දුම්රිය එන්ජින් වරාය තුළ වසර ගණනාවක් හිර වෙලා තිබ්බා. ගරු වර්තමාන අමාත්‍යතුමා ඉදිරිපත් වෙලා එම දුම්රිය එන්ජින් වල තියෙන ඩැමරජ්ජක දඩමුදල කපා හැරලා එම දුම්රිය එන්ජින් සහ කොච්චි පෙට්ටි ටික එළියට අරගෙන වර්තමානයේ සේවයට යොදවලා තියෙනවා. ගරු හේරත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ පරිදි එම එන්ජින් භාවිතයට නොගෙන නැහැ. ඒවා මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. දුම්රිය පෙට්ටි 160න් 133ක් මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. ඉතුරු 23 මේ වෙද්දි නඩත්තු තත්ත්වයේ පවතිනවා. ඒවත් නැවත නඩත්තු කරලා සේවයට ගන්න පුළුවන්. ඒ වගේම ඒ ගෙන්නපු M11 එන්ජින් 10න් 5ක් මේ වෙද්දි ධාවනයට පත් වෙලා තියෙනවා. ඉතුරු 5න් එකක් අර පහුගිය කාලේ ලොරියක හැප්පිලා දරුණු දුම්රිය අනතුරකට පත් වෙලා මේ වෙද්දි අලහබයට පත් වෙලා තියෙනවා. ඉතුරු එන්ජින් 4ත් මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා, නඩත්තු කටයුතු වල තිබෙනවා. ඒත් එක මතක් කරන්න ඕනි දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කතා කරද්දී දුම්රිය දෙපාර්තමේන්තුවට පුළුවන් වෙලා තියෙනවා පෞගිය වසර ඇතුළත මීට කලින් වසර තිබ්බ බිලියන 48ක වියදම බිලියන 2 දක්වා අඩු කරන්න ඉතාම කාර්යක්ෂම වුණු රටේ අර්බුදයක් තියෙද්දි ආර්ථික අර්බුදයක් තියෙද්දි කළමනාකරණය කරගෙන බිලියන 48ක තිබ්බ වියදම බිලියන 42 දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම අපිට කියන්න විශේෂ කාරණයක් තියෙනවා. පෞගිය කාලේ රජය විසින් බඳවාගත්ත බහුකාර්ය සේවකයන් 3000ක් දුම්රිය දෙපාර්තමේන්තුව තුළට අරගෙන උන්ව සේවයේ පිටවල ස්ථිර සේවකයන් බවට පත් කරලා තියෙනවා. ඒකනත් ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යතුමාට. ඒ වගේම මතක් කරන්න ඕනේ 20-22 වසරදී මීට කලින් බිලියන 2.6ක් වෙලා තිබ්බ ආදායම බිලියන 13.6 දක්වා වර්ධනය කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වෙලා තියෙනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ඉන්දියානු ණය ආධාර යටතේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වා කිලෝමීටර් 100ක ප්‍රමාණයක් යථාර්ථයට පත් කරලා ප්‍රතිසංස්කරණය කරලා නැවතත් ධාවනය කිලෝමීටර් 100ක වේගෙන් ධාවනය කරන්න පුළුවන් වෙන්න ප්‍රතිසංස්කරණ කරලා තියෙනවා. මේ එහෙම ඒ අතින් බලද්දී පහුගිය වසර තුළ දුම්රිය දෙපාර්තමේන්තුව ඉතා විශාල කාර්යභාරයක් අර්බුදයක් මැද වුණත් අපේ රටේ ආර්ථිකයට දායක කරලා තියෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ විශේෂයෙන් ආංශික අධීක්ෂණ කාර්ක සභාව හරහා පාර්ලිමේන්තුවේ ප්‍රවාහන හා බලශක්තිය පිළිබඳ ආංශික අධ්‍යක්ෂක කාර්යසභාවට අමාත්‍යංශයෙන් ඔහුගේ කාලේ කරුණු කාරණා වාර්තා ගණනාවක්ම යොමු කරා. විශේෂයෙන්ම ලංකාවට මීට පස්සේ බස් රථ ආනයනය කිරීමේදී එම බස් රථ ස්ථාතිබිය යුතු අවම නිර්ණායක තීරණ කිරීමේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරා. එම වාර්තාව අපි පාර්ලිමේන්තු ආංශික අධ්‍යක්ෂක කාර්යසභාවේ විභාගයට අරගෙන අපි දැක්කා පහුගිය කාලේ ලංකාවේ පාවිච්චි කරන බස් රථ විශේෂයෙන්ම මගීන්ට තමන්ට අවශ්‍ය පහසුකම් නැහැ. සමහර ඒවා වෙළඳ අරමුණු වෙළඳ පරමාර්ථය නිසාම ඉතාම අපහසුෙන් මගීන්ට ගමනාගමනය කිරීමට අපහසු තත්ත්ව තිබ්බ. ඒත් එක්කම විමෝචනය වෙන විෂ වායුන් වර්ග ඒ වගේ ඉන්ධන වර්ග ඒ වගේ විශේෂ ප්‍රශ්න ගැටලු ගණනාවක් මේ බස් රථ ආනයනය කිරීමේදී සහ බස් රථ අපේ රටේ තුල ගමනාගමනයේදී තිබ්බා. ඉතින් විශේෂයෙන් අපි පාර්ලිමේන්තු ආංශික අධ්‍යක්ෂණ කාර්ක සභාව හරහා නිර්දේශ කීපයක්ම ලබා දුන්නා. විශේෂයෙන්ම ලංකාවට ගෙනෙන බස් රථ ආනයනය කිරීමේදී කිසියම් ප්‍රතිශතයක් අර 10%කින් පටන් ගන්නවා. එතනින් එහාට කිසියම් ප්‍රතිශතයක් සෑම වසරකම වර්ධනය වෙන විදිහට විදුලි බස් රථ ආනයනය කිරීමට අපි නිර්දේශ කරා. ඒත් එක්ක මගින්ගේ සුවපහසුව සඳහා ආසන අවම සහ උපරිම ආසන ප්‍රමාණයක් අපි නිර්දේශ කරා. විශේෂයෙන්ම ආබාධිත පුද්ගලයන් සඳහා වූ ආයතනවල නිර්දේශ ලබාගෙන මින් පසු ලංකාව තුළට ආනයනය කරන සහ ලංකාව තුළ ගමන් කරන සියලුම මගී ප්‍රවාහන බස් රථ සඳහා ආබාධිත පුද්ගලයන්ට විශේෂ අවස්ථා සහ විශේෂ පහසුකම් සලසන්න ලෙස අපි පාර්ලිමේන්තුවේ කමිටුවක් විදිහට නිර්දේශ කරා. මෙම නිර්දේශ සඳහා රාජ්‍ය ආයතන 18ක නිර්දේශ ලබාගෙන පාර්ලිමේන්තුවේදී එම කටයුතු සිදු කරා.
Honorable Member, you have another 2 more minutes.
ඒත් එක්කම මින් ඉදිරියට ලංකාව තුළ ඉදි කරන බස් රථ ගාල් පිළිබඳව ආංශික අධීක්ෂණ සභාවේ විශේෂ මැදිවත්වීමක් සිදු කරා. අමාත්‍යංශය විසින් ලබා දුන්න යෝජනාවලිය අපි සාකච්ඡාවට බඳුන් කරලා මීට පෙර නිසි සලස්මක් නොමැතිව ඒ වගේම ජනතාවට නිසි සේවය ලබා දෙන්න අපහසු ආකාරයට සලසුම් කරලා තිබ්බ, ගොඩනගලා තිබ්බ බස් රථ ගාල් නැවත අලුතෙන් නවීකරණය කරද්දී හෝ අලුතෙන් ආරම්භ කරද්දී ඒ සඳහා විශේෂ නිර්දේශ ගණනාවක්ම ඉදිරිපත් කරා. වසර 30ක් ඉදිරියට එම අදාළ නගරවල ඉදිරි නගර සලසුම් සැලකිලිට ලක් කරලා ඒත් එක්කම ලොජිස්ටික් හබ් සංකල්පය විදිහට, ඒ කියන්නේ එක පැත්තකින් දුම්රිය, අනිත් පැත්තෙන් බස් රථ, අනිත් පැත්තෙන් ටැක්සි, එහෙම නැත්නම් අනිත් ආකාරයෙන් මගීන්ට ප්‍රවාහනය සලසාගත හැකි වෙනත් ආකාරයෙන් තියෙන ප්‍රවාහන මාධ්‍ය සියල්ල එකතැනකට එකතු කරමින් නගරවලට මෙම සලසුම් ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලා සිටියා. විශේෂයෙන්ම සියලුම බස් රථ ඉදිකිරීමේදී එම ප්‍රදේශයට අදාළ වූ විශේෂ වූ කමිටුවක් එම ප්‍රදේශයේ සියලුම වගකීම් ආයතන, පළාත් පාලන ආයතන සහ රජය දෙපාර්තමේන්තු එකතු කරලා මෙම ඔවුන් හරහා මෙම කමිටු හරහා නිර්දේශ ලබාගෙන මෙම බස් රථ ගාල් ඉදි කරන්න කියලා අපි මතක් කරා. ඒත් එක්කම මෙම අද දින විවාදයට සම්බන්ධ නැති වුණත් අවසාන වශයෙන් යම් දෙයක් මතක් කරන්න ඕනි. අපි දැක්කා පෞගිය වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලියන 18ක ලාභ ලැබුවා. වසර ගණනාවකට පස්සේ විවිධ ප්‍රශ්න ගැටලු සහ කොවිඩ් අර්බුදයට මුහුණ දෙමින් සිටදී තමයි අපි අද දකිනවා මේ මොහොත වෙන විට යළිත් අපේ රටේ සංචාරක කර්මාන්තය යම් තාක් දුරට නැගගෙන එමින් තියෙනකොට තනින් තන සංචාරක කර්මාන්තයට අවශ්‍ය පසුබිම හැදෙනකොට පවුල් ලක්ෂ 20ක් අපේ රටේ සංචාරක කර්මාන්තය හරහා යැපෙන තරුණ තරුණියන්ගේ ඉඳන් වසර ගණනාවක් තිස්සේ මේ රටේ දියුණු වුණ සංචාරක කර්මාන්තය කඩා වැටලා තිබිලා යළි ආරම්භයක් නව පුබුදුවක් ලබා ගන්න විට මෙම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාදයක් වාර්තා
වෙනවා.
අර මන්ත්‍රීතුමනි මට විනාඩියක් දෙන්න. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාදයක් වාර්තා වෙනවා. මීට සති දෙක තුනකට කලින් අපි අධීක්ෂක කාර්ය සභාවෙත් මේ ගැන විශේෂ වාර්තාවක් අපිට ලබා දෙන්න කියලා කිව්වා. මෙම ගුවන් යානා ප්‍රමාද හිතාමතා ක්‍රියාත්මක කරනවා කියලා තමයි අපිට පේන්නේ. එක පැත්තකින් සංචාරක කර්මාන්තයේ ගොඩනැගින් එද්දි යලිත් අර පහුගිය කාලේ අරගලයක් ගනලා මේ රටේ සංචාරක කර්මාන්තයේ බිඳුවට කඩා දැම්මා වගේ යලිත් වතාවක් මේ රටේ සංචාරක කර්මාන්තයේ කඩා වැටෙන්න උත්සාහ කරනවා. මේ වැඩේ කරන්න එපා කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපිට දේශපාලන අරමුණු ඇති, අපිට එහෙම නැත්නම් වෘත්තීය අරමුණු ඇති, අපි ඒ වෘත්තීය අරමුණුට යන්න. නමුත් අපි ඔක්කොම එකතු වෙලා මේ සංචාරක කර්මාන්තය රැකගත්තේ නැත්නම් මේ වගේ වැඩ වර්ජන කරලා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් අපේ ලෝකෙට දෙන පණිවිඩය ලංකාවට එන සියලු ගුවන් යානා පරක්කු වෙනවා නම් ලංකාවට එන සංචාරකයන්ට පැය
20
දවස් දෙක පරක්කු වෙලා වෙන්න වෙනවා නම් එහෙම වුණොත් අපේ සංචාර කර්මාන්තය අපිට ගොඩනගා ගන්න බැරි වෙනවා. එහෙම වුණොත් අපේ දේශපාලන අරමුණ මොකක් වුණත් වෘත්තීය අරමුණ මොකක් වුණත් අපේ රටේ ආර්ථිකය කඩාවැටුත් එහෙම අපි සියලු දෙනාම පරාජයයි කියලාත් මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you honorable MS Taufik, you have 8 minutes.
Bismillahir Rahmanir Rahim. சபைக்கு தலைமை தாங்கும் கௌரவ தலைவர் அவர்களே, இன்றைய நெடுஞ்சாலைகள் போக்குவரத்து அதே போன்று நகர அபிவிருத்தி ஊடாய்ப்பு அமைச்சின் குழுநிலை விவாதத்தில் கலந்து என்னுடைய கருத்துக்களையும் கூறுவதற்கு எனக்கு நேரத்தை ஒதுக்கி தந்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இன்றைய அமைச்சு உண்மையிலே நாட்டில் மிக முக்கியமான ஒரு அமைச்சாக இருந்து கொண்டிருக்கின்றது. அதில் குறிப்பாக திருகோணமலை மாவட்டத்தில் கிண்ணியா பிரதேசத்தில் நாங்கள் கடந்த 2021 மிக முக்கியமான மக்களால் எதிர்பார்க்கப்பட்ட பாரிய எதிர்பார்ப்புடன் இருந்த குறிஞ்சாக்கணி பாலத்தினை நாங்கள் ஆரம்பித்து வைத்திருந்தோம். இருந்தாலும் நாட்டில் ஏற்பட்ட பொருளாதார பிரச்சனையின் காரணமாக அதை அந்த பாலத்தை முழுமையாக நிர்மாணிக்க இயலாமல் போய்விட்டது. அதற்கு பிறகு அந்த பாலத்தினை நிர்மாணிக்க வேண்டும் என்ற அடிப்படையில் பல முயற்சிகள் செய்து சவுதி அரசாங்கத்தின் சவுதி அபிவிருத்தி நிதியத்தின் ஒரு மிகுதி பணம் மிகுதி நிதி இருந்தபடியினால் அதனை எங்களுடைய கௌரவ அமைச்சர் பந்துல குணவர்த்தன, அதை போன்று அமைச்சின் செயலாளர் மாயாதுன், அதை போன்று வீதி அபிவிருத்தி அதிகார சபையின் பணிப்பாளர் நாயகம் வீரகோன் எல்லோரும் சேர்ந்து நாங்கள் அந்த நிதியினை பெற்றுக்கொள்வதற்கு ஒரு முயற்சியினை செய்து அல்ஹம்துலில்லாஹ் அந்த நிதியினை கிட்டத்தட்ட 1,500,000,000 ரூபாய்களை பெற்று அந்த பாலத்தினை ஆரம்பிப்பதற்கான வேலை திட்டங்கள் செய்வதற்கு தற்பொழுது கேள்வி அறிவித்தல் கோரப்படுவதற்கான பத்திரங்கள் தயாரிக்கப்பட்டு தற்பொழுது சவுதி அரசாங்கத்திற்கு அனுப்பி வைக்கப்பட்டிருக்கின்றது. அந்த வகையில் நான் எங்களுடைய கௌரவ அமைச்சர் பந்துல குணவர்த்தன், அதை போன்று அமைச்சின் செயலாளர், அதை போன்று அதிகார சபையின் பணிப்பாளர் நாயகம் எல்லோருக்கும் எனது மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். அதே போன்று இலங்கைக்கான சவுதி அரேபிய தூதுவர் மேன்மிகங்கிய ஹாலித் ஹமூத் அல் கஹத்தானி அவர்களுக்கும் என்னுடைய மனமார்ந்த நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையில் அது மக்களால் பாரிய எதிர்பார்ப்புடன் எதிர்பார்க்கப்பட்ட பாலம். அதே போன்று அந்த பாலத்தினூடாக பழகினூடாக பயணம் செய்த 8 உயிர்களை நாங்கள் இழந்திருக்கின்றோம். ஆனால் இதுவரைக்கும் அந்த பாலம் நிர்மாணிக்கப்படவில்லை. நான் நினைக்கின்றேன் வருகின்ற ஏப்ரல் மாதம் அந்த பாலத்தினை தொடங்கலாம் என்று எதிர்பார்க்கப்படுகின்றது அல்ஹம்துலில்லாஹ். அதே போன்று மூதூர் பிரதேசத்தில் 2021 அவார்டிங் செய்யப்பட்ட ஒரு பாலம், மிக முக்கியமான பாலம், மூதூர் வேதத்தீவு பாலம். அந்த பாலத்தினூடாக அந்த பாலத்தை அமைப்பதனூடாக அங்குள்ள விவசாயிகள், அதே போன்று கால்நடைகள் வைத்திருப்பவர்கள் மிகவும் பயனடையக்கூடிய ஒரு பாலமாக இருந்து கொண்டிருக்கின்றது. அந்த பாலத்தினையும் ஆரம்பிப்பதற்கு நாங்கள் அவார்டிங் செய்திருந்தோம். ஆனால் நாட்டில் ஏற்பட்ட பொருளாதார பிரச்சனையின் காரணமாக அதை எங்களால் ஆரம்பிக்க முடியவில்லை. இருந்தாலும் அதை மீண்டும் ஆரம்பிப்பதற்கான ஒரு நடவடிக்கை எடுத்து அது சம்பந்தமாக மீண்டும் அந்த மதிப்பீட்டு அறிக்கையை பெற்றுக்கொள்வதற்காக இன்றும் அங்கு மூதூருக்கு எங்களுடைய அதற்குரிய பொறியியலாளர் விஜயம் செய்திருக்கின்றார். அந்த வகையில் அதையும் துரிதப்படுத்தி அந்த பாலத்தினை துரிதப்படுத்த வேண்டும் என்று எங்களுடைய கௌரவ அமைச்சரிடம் நான் வேண்டுகோளை விடுக்கின்றேன். அதே போன்று இரக்கக்கண்டி பிரதேசத்தில் சின்ன கரைச்சி என்னும் பாலம், இது கிட்டத்தட்ட யுத்தம் முடிவடைந்ததன் பின்பு அங்கு மக்கள் தங்களுடைய வாழ்வாதாரத்தை செய்வதற்காக, விவசாயங்கள் செய்வதற்காக போக்குவரத்து செய்கின்ற ஒரு பிரதேசமாக, ஒரு பாதையாக இருந்து கொண்டிருக்கின்றது. அதற்கு குறுக்காக இருக்கின்ற அந்த ஆற்றுக்கு சின்ன கரைச்சி என்னும் அந்த பிரதேசத்துக்கு ஒரு பாலம் அமைக்கப்பட வேண்டும் என்று எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களிடம் வேண்டுகோளை விடுத்துக் கொள்ள விரும்புகின்றேன். அதே போன்று கடந்த ஆண்டு ஆரம்பிக்கப்பட்டு தற்பொழுது இடைநிறுத்தப்பட்டிருக்கின்ற புல்மோட்டை பிரதேசத்தில் இருக்கின்ற அரிசிமலை பாலம், கிராமிய பாலம், அதுவும் இடைநிறுத்தப்பட்டு இருக்கின்றது. அந்த பாலத்தினையும் வருகின்ற இந்த வரவு செலவு திட்டத்துக்கு பிறகு ஆரம்பிக்க வேண்டும் என்று ஒரு கோரிக்கையை விடுக்கின்றேன். அதே போன்று தோப்பூர் பிரதேசத்தில் ஆரம்பிக்கப்பட்டு இடைநிறுத்தப்பட்டிருக்கின்ற ஒரு சுற்றுவட்டம், அது உண்மையிலே வீதி அபிவிருத்தி அதிகார சபைக்கு சொந்தமான வீதி, அந்த சுற்றுவட்டத்தினையும் அதையும் இந்த நிதியினை தந்து எங்களுடைய கௌரவ அமைச்சர் அவர்கள் செய்து தருவார் என்ற நம்பிக்கை இருக்கின்றது. அதே போன்று கிண்ணியா பிரதேசத்தில் 5 அடி சந்தியிலிருந்து 4 வாய்க்கால் ஊடாக முள்ளிப்பொத்தானை வீதி, மிகவும் முக்கியமான வீதி இது ஆர்டிஏக்கு அதாவது வீதி அபிவிருத்தி அதிகார சபைக்கு சொந்தமான வீதி. அந்த வீதி புனரமைக்கப்படவில்லை. இந்த வரவு செலவு திட்டத்தில் ஒதுக்கப்பட்ட நிதியிலிருந்து அந்த வீதியினையும் புனரமைத்தால் உண்மையிலேயே அது ஒரு பாரிய ஒரு ஒரு போக்குவரத்து நடைபெறக்கூடிய விவசாயிகள் பயன்படுத்துகின்ற ஒரு வீதியாக அமைந்திருக்கின்றது. அந்த வீதியையும் உண்மையிலேயே செப்பனிட்டு தந்தால் மிகவும் மக்கள் போக்குவரத்து வசதியை இலகுவாக செய்து கொள்வார்கள் என்று நான் நினைக்கின்றேன். அதே போன்று இப்போ தற்பொழுது தெரியும் திருகோணமலை மாவட்டம் ஒரு சுற்றுலாத்துறை பிரதேசங்கள் வாய்ந்த ஒரு பிரதேசமாக இருக்கின்றது. நிலாவளி அதே போன்று புல்மோட்டை அரசிமலை போன்ற பிரதேசங்கள் குச்சவெளி பிரதேசத்தில் சுற்றுலாத்துறை மிகவும் அபிவிருத்தி செய்யக்கூடிய ஒரு பிரதேசமாக இருக்கின்றது. இருந்தாலும் அங்கு கொழும்பிலிருந்து வருகின்றவர்கள் உண்மையில் அந்த கிட்டத்தட்ட திருகோணமலை வந்து அடைய வேண்டுமாக இருந்தால் ஒரு 5-6 மணித்தியாலங்கள் செல்லுகின்றன. இதை குறைப்பதற்காக குருநாகலிலிருந்து டம்புல வரையும் அல்லது திருகோணமலை வரையும் அந்த அதிவேக பாதையினை நிர்மாணிக்க வேண்டும். எங்களுடைய ராஜாங்க அமைச்சர் கூறுகின்ற பொழுது பேசியிருந்தார் அது வரவு செலவு திட்டத்தில் இருக்கின்றது, அந்த அதிவேக வீதியினை ஆரம்பிப்பதற்கு இருக்கின்றார்கள் என்று. அதையும் மிக விரைவில் ஆரம்பித்து வைத்தால் நலம் என்று நினைக்கின்றேன். அதே போன்று கின்னியா பஸ் டிப்போ மிகவும் ஒரு கஷ்ட நிலையில் இருந்து கொண்டிருக்கின்றது. அங்கு பஸ் வண்டிகள் இல்லை. சரியான வசதிகளை சரியான சேவைகளை வழங்குவதற்கு பஸ் வண்டிகள் இல்லை. உடனடியாக எங்களுடைய நான் பல தடவை எங்களுடைய போக்குவரத்து சபைக்கு உரிய தவிசாளரோடு பல தடவைகள் நான் கதைத்திருக்கின்றேன், பேசியிருக்கின்றேன். அவரும் முயற்சி செய்கின்றார் 2-3 பஸ் வண்டிகளை பெற்று தருகிறேன் என்று கூறியிருக்கின்றார். ஆனால் இன்னமும் அதை பெற்றுக்கொள்ள முடியவில்லை. அந்த பஸ் வண்டிகளையும் எங்களுக்கு கின்னியா பஸ் டிப்போவுக்கு பெற்று தந்தால் மிகவும் வசதியாக இருக்கும். அதே போன்று எங்களுடைய கௌரவ அமைச்சர் பிரசன்ன ரணதுங்க இங்கு இது சபையில் இல்லை. அவருடைய அமைச்சர்கள் வருகின்ற அந்த விடயம் என்னவென்றால் கடல் அரிப்பு. உண்மையிலேயே கின்னியா மூதூர் அதே போன்ற கரையோர பிரதேசங்களில் பல கடல் அரிப்பு நிகழ்வுகள் நடந்து பல பிரதேசங்கள் தற்பொழுது நீரினால் மூழ்கிக்கொண்டிருக்கின்றது. அந்த கடல் அரிப்பினை தடுப்பதற்கு நான் பல முயற்சி செய்து மூதூர் பிரதேசத்தில் ஒரு குறிப்பிட்ட பிரதேசங்களுக்கு நாங்கள் அதை தடுப்பதற்கான கற்களை போட்டிருக்கின்றோம். அதே போன்று இன்னமும் தக்வா நகர் என்ற ஒரு பிரதேசத்தில் நாங்கள் அதை அந்த கற்களை போட வேண்டியிருக்கின்றது. அதற்குரிய ஏற்பாட்டை இங்கு அதற்கு சம்பந்தப்பட்ட அதிகாரிகள் இங்கு இருக்கின்றார்கள், அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று கூறிக்கொள்வதோடு அதே போன்று கின்னியா பிரதேசத்திலும் அந்த கடல் அரிப்பு நடந்து கொண்டிருக்கின்றது. அதையும் தடுப்பதற்கான நடவடிக்கை எடுக்க வேண்டும் என்று கூறிக்கொண்டு விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ.